SBS Audio is supported by advertising.
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
හොඳයි නම් තවත් සතියේ කැරඹුමක් අද ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා සඳුදා පහුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනයෙන් වාර්තා වුණ පුවත් ගැන කතා බහ කරන මේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් සමාලෝචනයත් එක්ක තමයි අපි හමු වෙන්නේ. මේ සඳහා සුපුරුදු ලෙසින් අපිත් එක්ක අද දවසේදීත් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝන් මනෝජ්, සුබ දෑසනක්.
අයබෝන් නෙපොන.
හොඳයි මනෝජ්, ශ්‍රී ලංකාවේ අලුත් ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක NPP පක්ෂයේ අපේක්ෂකයිනුත් එක්ක එකතු වෙලා දැන් තංගල්ලේ දිමැතිවරණ වැඩ පටන් ගත්තා. ඉතින් රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කිරීම තුළු රජයෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මේ අවස්ථාවේදී අනුර සඳහන් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මෙතෙන්දි මනෝජ්, මොනවද වෙලා තියෙන්නේ? ඒ ගැන මුලින්ම කතා කරමු.
ඔවුන පුන පෞගිය සෙනසුරාදා ජාතික ජනබලවේගය මේ පාර පාර්ලිමේන්තු මැතිවරණ ඉලක්ක කරලා තමන්ගේ මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නැත්තම් පළමු රැලිය, මංගල ප්‍රචාරක රැලිය තංගල්ලේදී පැවැත්වුණා. තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ ජනතාව ටිකක් උද්‍යෝගයට පත් කරන්න, ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න කතිකෙක් විදිහට ජනතාව අතර යම් ආකර්ෂණයක් තිබුණා. ඒ අනුර කුමාර දිසානායක වායි දකින්න නොලැබෙයිද කියලා මම දැක්ක සමහර තැන්වල සමහරු ප්‍රශ්න කරලා තිබුණා. කොහොමත් පුරුදු ස්වරූපයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තංගල්ලේ රැස්වීමට ගිහිල්ලා තිබුණා. ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව යම් ආකාරයකින් මතක් කිරීමක් මේ රැලියේදී සිද්ධ කරා. එතුමා කිව්වේ දෙසැම්බර් මාසයේ තමන් අතුරු අයවැයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඒ අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් කියලා ඔහු සඳහන් කළා. ඒ වගේම ආරම්භයේදී ආර්ථිකය සම්බන්ධයෙන් තමන්ට තිබුණු අභියෝගය බාර අරගෙන ආර්ථිකයම් ස්ථාවරභාවයක් ඇති කරන්න තමන්ගේ රජයට කටයුතු කරන්න හැකියාව ලැබුණු බව වගේම පාසල් දරුවන්ට යම් දීමනාවක් ලබා දීම ගැන ඊළඟ අයවැයෙන් අවධානය යොමු කරනවා කියලත් කිව්වා. ඒ වගේම දුප්පත් ජනතාවට දුබලතා සහිත පුද්ගලයන්ට ලබා දෙන දීමනාව ඊළඟ අයවැයෙන් සහතික වශයෙන්ම තමන් වැඩි කරනවා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ වගේම රටට අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය වටහාගෙන ඒ සංස්කෘතිය නිර්මාණය කිරීමේ ප්‍රධාන වගකීම ලබනවා වගේම ආණ්ඩුවේ නායකයෝ හැටියට වගකීම් වෙනුවෙන් කැප වෙනවා කියලත් ඔහු සඳහන් කරා. ඉදිරි මහමැතිවරණය පිළිබඳවත් අවධානය යොමු කරගෙන ඔහු කිව්වේ තමන්ට බලවත් ආණ්ඩුවක් ඕනේ, පාර්ලිමේන්තුව බලවත් වෙන්න ඕනේ වගේම නියෝජනය කරන කණ්ඩායමේ ගුණාංග පිළිබඳවත්, ඒ කියන්නේ නියෝජනය කරන කණ්ඩායම ගුණාංග වලින් බලවත් වෙන්න ඕන කියලා සඳහන් කරා. කොමුණත් අධීරෙන් අධීර රට ශක්තිමත් කරලා ජයග්‍රහණ කරා මෙහෙවීමේ වගකීම බාර ගන්න බවත් කිව්වා. සමහර දේශපාලන චෝදනා එල්ල කරපු අයට දඬුවම් කිරීම පිළිබඳවත් ඔහු අදහස් කළා. ඉදිරියේදී අඬන්න එපා, අවශ්‍ය වෙලාවේදී නීති අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සූදානම් කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජාතික ජනබලවේගය මෙවර මහමැතිවරණය වෙනුවෙන් පවත්වන සටහන් මාලාවේ ප්‍රචාරක රැලි මාලාවේ සමාරම්භක රැලියට එක්කාසු වෙමින් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී මේ අදහස් පළ කළා නිපුණ.
හොඳයි, හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගැනත් අපේක්ෂකයොත් එක්ක කතා බහක් සිද්ධ කළා පහුගිය සතියේදී. තින්න මේ ගෑස් සිලින්ඩරේ මැතිවරණ වැඩ ගැන මේ හමුවේදී මොන වගේ දේවල්ද මනෝජ් කතා බහ වෙලා තියෙන්නේ?
ඔව්, අපි දකිනවා මෙවර මහමැතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායම ගෑස් සිලින්ඩරය යටතේම තරග කරනවා. ඉතින් කොමුණත් පසුගිය වතාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ සටනේ හිටපු ප්‍රබල ඇමතිවරු දේශපාලනඥයින් රාශියක්ම මෙවර මහචන්දයට ඉදිරිපත් වෙන්නේ නැතුව ඉවත් වෙලා තියෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ මූලිකත්වයෙන් මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවන්න සූදානම් කරලා තියෙනවා. කොළඹ මල්පාරේ පිහිටවල තියෙන ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ ප්‍රචාරක කාර්යාලයේදී මේ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. හිටපු මැති අමතිවරුන් ඒ අවස්ථාවට එකතු වෙලා තිබුණා. එහිදී ඔවුන් අදහස් කරලා තිබුණා, යෝජනා කරලා තිබුණා මේ මැතිවරණ ප්‍රචාරයේදී ලොකු රැස්වීම් පවත්වන්නේ නැතුව ගෙයින් ගෙට ගිහිල්ලා මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිද්ධ කරමු කියලා ඒ යෝජනාව රනිල් ක්‍රමසිකිටපු ජනාධිපතිවරයාත් පිළි අරගෙන තිබුණා. ඒත් එක්කම ඔහු කියලා තිබුණා ගෑස් සිලින්ඩරේ ඉන්නේ පළපුරුදු කණ්ඩායමක්, ඔවුන් තමයි රටට ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඔබට මතකයි පෞගිය පෝය දවසේ ජනාධිපතිවරයා ජාතිය අමතලා විශේෂ ප්‍රකාශයක් කරා. ජනාධිපතිවරයෙන් නික්මුණාට පස්සේ කරපු පළවෙනි කතාව එහිදි තමන්ගේ කණ්ඩායමේ අධ්‍යක්ෂකම සහ ශක්තිමත් බව පිළිබඳව එතුමා කතා කරා. ඒ වගේම තමයි මෙහිදිත් ඔහු කියලා තිබුණේ ගෑස් සිලින්ඩරෙන් තමයි පළපුරුදු කණ්ඩායමම රටට ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මනාප සටන පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබුණා. අනුර ප්‍රියදර්ශන යාප මන්ත්‍රීවරයාත් කියලා තිබුණා තමන්ගේ කණ්ඩායම මනාප සටන අඩු කරන්න ඕන. එතුමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ උදාහරණයක් අරගෙන අනුර ප්‍රියදර්ශන යාප හිටපු මන්ත්‍රීවරයා කියලා තිබුණා කුරුණෑගලින් එක් මන්ත්‍රීවරයෙක් ගන්න, මන්ත්‍රී ආසනයක් ගන්න ඡන්ද 75,000කට වැඩිය ගන්න ඕන, මනාප සටනකට ගියොතින් මේක කරගන්න එක ලේසි නෑ කියලා අනුර ප්‍රියදර්ශන යාප මන්ත්‍රීවරයාත් සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ වගේම අරලේගා මන්දිරයේ ඉදිරියේ මුරකුටිය කඩා ඉවත් කිරීම ගැනත් මේදී සාකච්ඡා කරලා තියෙනවා. මන්ත්‍රීවරු එතනදි කියලා තිබුණා මුරකුටිය කඩන්න රුපියල් මිලියන 69ක් වැය වෙලා තියෙනවා, ගංවතුර ආධාර සඳහා දීලා තින්නේ මිලියන 50යි කියලා. ප්‍රසන්න නරතුංගීට ප්‍රේමතිවරයත් එයිදී අදහස් දක්වලා කියලා තියෙනවා ඒකට මොකුත් කියන්න එපා, ඔය පාරේ බසුත් යවන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයත් උද්ඝෝෂණය කරන්න තැනක් දීලා තමයි කෙලව ගත්තේ කියලා ඔහුගේ වචනයෙන්ම ඔහු එහෙම කියලා තියෙනවා. හැමෝම මේවට කලබල වෙන්න එපා කියලා ප්‍රසන්න නරතුංග හිටපු ඇමතිවරයාත් කියලා තියෙනවා. ඉතින් කොමුණත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති හිටපු ජනාධිපතිවරයාත් එකට අදහස් එකතු කරලා තියෙනවා. තමන්ට හිතෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය අසල පාර විවෘත කරපු හින්දා අගමැතිතුමියත් මුරකුටි කඩන්න හිතන්නේ නැති කියලා හිටපු ජනාධිපතිවරයා කියලා තියෙනවා. ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳවත් අදහස් කරලා තියෙනවා. සාගල රත්නායක හිටපු ජනාධිපතිතුමාගේ කාර්යමණ්ඩල ප්‍රධානි සහ සුසිල් ප්‍රේමජයන් හිටපු අධ්‍යාපන ඇමතිවරයා ඔවුන් දෙදෙනා පිළිබඳව කොළඹ කණ්ඩායමෙන් ඔවුන්ට ඡන්ද ලබා දෙන්න, ඡන්දදායකයන් පොළඹවන්න අවශ්‍යයි කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්කම සුසිල් සහ සාගල ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන එක තමන්ගේ අදහස කියලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳවත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ගෑස් සිලින්ඩර් ලකුණ යටතේ වැඩි පිරිසක් පාර්ලිමේන්තු නියෝජනයට යොමු කරන්න, කොහොමද වැඩ කරන්න කියන කාරණය පිළිබඳව ඔවුන් මල්පාරේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවේදී අවධානය යොමු කරලා තියෙනවා. නිපුණ
මනෝජ, ඒ වගේම මේ හිටපු ජනාධිපතිවරයෙක් වන මෛත්‍රීපාල සිරිසේනත් දහම් සිරිසේනත් එක්ක පොළොන්නරුව පැත්තෙන් අලුත් දේශපාලන පක්ෂකුත් එක්ක මේ එළඹෙන මැතිවරණයට වැඩ පටන් අරගෙන තියෙනව නේද මනෝජ්?
ඔව්, ඒකත් මේ පාර මහචන්දේදී විශේෂත්වයක්. අපි දැක්කා පොළොන්නරුවේ දේශපාලන සටන්කරුවන් බවට පත්වලා හිටියා එකම කඳුර නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට ආපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා. දැන් ඔවුන් දෙදෙනම මෙවර සර්ව ජන බලයෙන් තමයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. හැබැයි පොළොන්නරුවේ තමන්ගේ බලය පතුරවපු රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා මෙවර සර්ව ජන බලයේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරද්දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පුතා දහම් සිරිසේන තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කය සමග ජනබලවේගෙන් නියෝජනය කරන්නේ. ඒකට හේතුව හැටියටත් සඳහන් වෙනවා රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා මේ පිළිබඳව අවසාන තීරණයකට එළඹෙන්න කලින් දහම් සිරිසේන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පුතාව පොළොන්නරුව කණ්ඩායම යටතේ ඉදිරිපත් කරන්න සර්ව ජනබලයේ පක්ෂය තීරණය කරලා තිබුණා කියලා. ඉතින් පස්සේ ආයිමත් එතන රණ්ඩු කරන්න බැරි හින්දා, අර්බුද ඇති කරගන්න බැරි හින්දා රොෂාන් රණසිංහ හිටපු ඇමතිවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලනවා. කොහොමුණත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට මේ පාර ඉදිරිපත් නොවුනත් පොළොන්නරුවට තමන්ගේ පුත්‍රයා වන දහම් සිරිසේන මෙවර ඉදිරිපත් වෙලා තියෙනවා සර්වජන බලය යටතේ. ඒ හින්දා දේශපාලනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ගොඩනගාගත්තු මැතිවරණ පදනම පාවිච්චි කරලා දහම් සිරිසේනව ජයග්‍රහණය කරන්න ඔහු කටයුතු කරමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. තමන්ගේ පුත්‍රයාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා ගිරිතලය ප්‍රදේශයේ රැස්වීමකුත් සංවිධානය කරලා තියෙනවා. ඔහුගේ දේශපාලන හිතවතුන්ට එන්න කියලා ආරාධනා කරලා එතන ඇවිල්ලා තියෙනවා. ඔහු මුලින් කියලා තියෙනවා ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒවා පස්සේ පෞද්ගලිකව මට කියන්න, දැන් මැතිවරණයේ දිනන හැටි ගැන අපි කතා කරමු කියලා. කොමුණත් පැමිණිලා හිටපු කණ්ඩායමත් එතනදී වෙනත් කාරණා ගැන කතා නොකර මැතිවරණය ගැන කතා කරලා තියෙනවා. ඒ අනුව පොළොන්නරු දිස්ත්‍රික්කය ආවරණය කරලා මැතිවරණ රැලි රාශියක් සංවිධානය කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමන්ගේ මැතිවරණ අධ්‍යක්ෂීමත් එක්ක කටයුතු සූදානම් කරලා තියෙනවා. සර්වජන බලයෙන් පොළොන්නරුවෙන් දහම් සිරිසේන තමන්ගේ පුත්‍රයා ප්‍රථම වතාවට මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ ඔහු තමන්ගේ පුත්‍රයාව ජයග්‍රහණය කරවීම වෙනුවෙන්.
අපි දන්නවා අලුත් රජය හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් කපාහරිනවා කිව්වා. ඒ වගේම ඔවුන්ගේ වාහන භාර දෙන්න වැඩපිළිවෙලක් ගැනත් කතා බහ කරා. දැන් මේක මේ වෙද්දි දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් තමයි වෙලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් මොනවද මනෝජ මේ හිටපු ජනාධිපතිවරුන් දරන අදහස්?
රටේ හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියාට පස්සේ භුක්ති විඳින, එම නැත්තම් ඔවුන්ට ලබා දෙන වරප්‍රසාද පිළිබඳව පෞගිය කාලේ විශේෂයෙන්ම ජාතික ජනබල වේගය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ මාතෘකාවක් කරගෙන තිබුණා. දැන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිබුණා මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන හිටපු ජනාධිපතිවරු පාවිච්චි කරන නියමිත ප්‍රමාණයට වඩා භාවිතා කරන වාහන නැවත බාර දෙන්න කියලා කරපු ඉල්ලීම. කොමුණත් මේ සම්බන්ධයෙන් මේ ඉල්ලීමෙන් පස්සේ අපි දැක්කා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ඔහු මාධ්‍යයට වාර්තාවක් පළ කරලා තිබුණා හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කරලා තියෙන කිසිවක් අහිමි කරන්නේ නැහැ කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාරයේ තිබුණු වාහන 16න් වාහන 8ක් ආයි භාර දීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා භාරයේ වාහන 11ක් තියෙනවා කියලා ඒ නිවේදනය අනුව සඳහන් කරලා තිබුණා. කොමුණත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකේනුත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරපු විදිහට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පරිහරණය වෙනුවෙන් යොදවලා තියෙන නිල රත් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කරලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාරයේ පවතින බවට දන්වලා තියෙන වාහන ගැන නිකුත් කරලා තියෙන තොරතුරු නිවැරදි නෑ. කොමුණත් ඔහුගේ පරිහරණය ඇතුළු ආරක්ෂා වෙනුවෙන් යොදවලා තියෙන නිල රත් 6න් 3ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලබා දීලා තිබුණු ලිඛිත උපදෙස් අනුව අද දවසේ මේ 21 වෙනි සඳුදා ආයිමත් බාර දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. කොහොමුණත් අපි දැක්කා ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ හමුවක් සංවිධානය කරලා තිබුණා. ඒට එකතු වෙලා තිබුණා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සහ ජනාධිපතිවරයා චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන කියන හිටපු ජනාධිපතිවරුන්. ඔවුන් තමන්ගේ මේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬනගන්න ගන්න උත්සාහයක කදීරක් හැටියටත් මේක හඳුන්වලා තිබුණා. කොමුණත් හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් තමන්ගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව යම් පෙරමුණක් පිහිටුවා ගන්නත් අවධානය යොමු කරලා තියෙනවා කියලා තොරතුරු වාර්තා කරලා තිබුණා. කොමුණත් මේ වරප්‍රසාද කප්පාදු කිරීම ගැන හිටපු ජනාධිපතිවරුන් දැනටමත් තමන්ගේ විරුද්ධත්වය දක්වලා තියෙනවා කියලාත් වාර්තා වුණා. අපි කලින් කියපු තංගල්ලේ ජාතික ජනබල වේගයේ මහමැතිවරණය සඳහා වන පළමු ප්‍රචාරක රැස්වීමේදීත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පමණ ඉක්මවා පාවිච්චි කරන වරප්‍රසාද පිළිබඳව අවධානය යොමු කර ඔහු නැවතත් ජනතාවගෙන් ඇහුවේ එවැනි වරප්‍රසාද විශ්‍රාමගයේ ජනාධිපතිවරුන්ට ලබා දිය යුතුයිද කියන කාරණය සහ එවැනි වර ප්‍රසාද භුක්ති විඳින්න ජාතික ජනබල වේග රාජ්‍යයක් යටතේ ඉඩ ලබා නොදෙන බව.
හොඳයි, උදේගම්මන් පිළ පහුගියදා කිව්වා රජයේ පාස්කු ප්‍රහාරය ගැන තියෙන වාර්තාව එළි දැක්වුවේ නැත්නම් තමන් ළඟ මේ වාර්තාව තියෙනවා සහ මේ වාර්තා එළියට දානවා කියන කාරණාව. දැන් අද තමයි මේ වාර්තා එතුමා ප්‍රසිද්ධ කරන්න ඕනේ සිද්ධ වුණ දේවල් වල හැටියට. මනෝජ් මේ වාර්තා අද එළියට එයිද? අපි මේ ගැනත් කතා කරමු.
ඔව් පාස්කු ප්‍රහාරයේ වාර්තා සම්බන්ධයෙන් ඇතිවුණු තත්වය. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන වාර්තා දෙකක් ගැන මහමැතිවරණය ප්‍රකාශයට පත් කරලා දින කිහිපයක් ඇතුළත සර්වජන බලවේගී උදේකම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා අරගෙන ආවා. එස්.අයි. ඉමාම් වාර්තාව, ඒ වගේම ඒ.එන්.ජේ. අල්විස් වාර්තාව ගැන ඔහු සඳහන් කරේ මේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වාර්තා භාර දීලා තියෙනවා. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා දිගින් දිගටම ඉල්ලා සිටියා. නමුත් ඒක ඉටුුනේ නැහැ. අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපතිවරයා කටුව පිටියේ දේවස්ථානයට ගිය අවස්ථාවෙන් පස්සෙත් උදේගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා කිව්වේ මේ වාර්තා දෙක ජනාධිපතිවරයාට රැගෙන යන්න තිබුණා කියලා. පස්සේ මන්ත්‍රීවරයා කිව්වා මේ වාර්තා දෙක ජනාධිපතිවරයා ප්‍රසිද්ධියට පත් නොකරොතින් තමන් ප්‍රසිද්ධ කරනවා කියලා. ජනාධිපතිවරයාට දුන්නු වාර්තා දෙකක් මන්ත්‍රීවරයෙක් අතට ආවේ කොහොමද කියන එක ගැනත් ආණ්ඩුවට ප්‍රශ්නයක් තිබුණා. විජිත හෙරත් කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා කිව්වේ ගැන පරීක්ෂණයක් කරන්න ඕන කියලා. කොමුණත් උදේගම්මන්පිල මන්ත්‍රීවරයා කිව්වේ තමන්ට පහුගිය 10 වෙනි බ්‍රහස්පතින්දා තැපෑලෙන් ලොකු පාර්සල් දෙකක් ලැබුණා. ඒ පාර්සල් දෙක තිබුණේ නිර්නාමිකව. විවෘත කරලා බලනකොට පාස්කු ප්‍රහාර කමිටු වාර්තාව තිබෙනවා කියලා තමන්ට අවබෝධ වුණා. ඒ පිළිබඳව දේශපාලන මණ්ඩලයේ කැඳවලා ඇහුවා මොකද්ද කරන්න කියලා. කොහොම වුණත් තර්ක විතර්ක කරලා අවසානයේ උන් තීරණය කරා මේවා ස්කෑන් කරලා අන්තර්ජාලයේ ගබඩා කරලා තියන්න කියලා සනහන් කළා. කොහොම වුණත් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සඳුදා අද දවසේ උදේ 10 වෙනකම් කාලය ලබා දීලා තිබුණා. එහෙම නැතුනොත් ඒ වාර්තා තමන් ප්‍රසිද්ධියට පත් කරනවා කියලා තමයි උදේගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා කිව්වේ. කොහොම වුණත් ඒ අභියෝගය ඔහු ආයිමත් කරා. ඔහු මාධ්‍ය හමුවක් පවත්වලා ඊයේ දිනේ ඉරිදා දිනේත් සඳහන් කළේ මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකරපු වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ජනාධිපතිවරයාට දුන්නු කාලය අද උදේ 10 වෙනි අවසන් වෙනවා. එහෙම නොවුනොතින් තමන් මේක ප්‍රසිද්ධ කරනවා කියලා. පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපතිවරයා ප්‍රසිද්ධ කරන්න පැකිලෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න තමන් ජනාධිපතිවරයාට කාලය ලබා දීලා තිබුණා. ඒක අද උදේ 10 වෙනි අවසන් වෙනවා. එතකොට අද උදේ 10 වෙනකනුත් ජනාධිපතිවරයා ඔහුට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න. එහෙම නැති වුණොතින් ජනාධිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරලා මේ වාර්තාව නිකුත් කිරීම පැහැර හැරියොත් අනිවාර්යයෙන්ම තමන් මේ වාර්තා ඉදිරිපත් කරනවා කියලා ඔහු සනහන් කළා. ඒත් එක්කම ඔහු කිව්වේ මේ පිළිබඳව කතා කරන්න විජිත හේරත් ඇමතිවරයාටත් තමන් දුරකථනයෙන් කතා කරා, කෙටි පණිවිඩයක් ඇව්වා. ඒ වගේම ඒ පිළිබඳව ලිපියකිනුත් ලිපි මාර්ගයනුත් දැනුවත් කරලා තියෙනවා කියලා උදේගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා සනහන් කළා. ඔහුගේ අභියෝගය වුණේ අද උදේ 10ට කලින් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා. එහෙම නොවුනොත් අද ඒ වාර්තා තමන් ප්‍රසිද්ධ කරනවා කියලා උදේගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.
හොඳයි, මේ සියලු දේවල් අතරතුරේ පළාත් පාලන ඡන්ද ගැනත් ආයෙත් මැතිවරණ කොමිසම කතා කරලා තිබුණා. දැන් මේ ගැන බැලුවම මනෝජ් අලුතෙන් නාම යෝජනා කැඳවෙන තත්වයක්ද තියෙන්නේ. මොකක්ද මේකේ අලුත්ම තත්ත්වය? අවසන් වශයෙන් ඒ ගැනත් කැමති දැනගන්න.
ඔවු නිපුණ, අපි දන්නවා අධිකරණයනුත් මැතිවරණ කොමිසමට නියෝග ලැබිලා තියෙනවා. හැකි පළමු අවස්ථාවේම පළාත්පාලන මැතිවරණය පවත්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් විවිධ අදහස් පළ කරමින් හිටියා. සමහර වෙලාවට රාජ්‍ය සේවකින් නාම යෝජනා දීලා තිබුණා. ඔවුන්ට නැවත රැකියාගත වීමේ අවශ්‍යතාව පිළිබඳව කලින් ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ නාම යෝජනා බාර දීලා දිගු කාලයක් ගත වීම නිසා නාම යෝජනා අවලංගු වේද කියන ප්‍රශ්නය ආවා. කාන්තා නියෝජනය ගැන සමහරු කතා කරා. සමහර නාම යෝජනා බාර දුන්නු අපේක්ෂකයෝ මිය යාම පිළිබඳව කතා කරා. තවත් පහුගිය කාලේ මේ ජනාධිපතිවරණය ආසන්නයේ සිදුණු දේශපාලන පක්ෂ පිල්මාරුව නිසා සමහර දේශපාලන කණ්ඩායම් අතහැරලා වෙනත් කණ්ඩායම් වලට ගියා පළාත් පාලන ආයතන නියෝජිතයින්. ඉතින් මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නකාරී තත්වයක් මතුවෙලා තිබුණා. කොමුණත් සෙනසුරාදා දවසේ මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරලා තිබුණා කලින් කැඳවලා තිබුණු නාම යෝජනා අනුව මැතිවරණය පවත්වනවා කියලා. නිශ්චිතව සම්මත කරන ලද ලිඛිත නීතිය තමයි තමන් ක්‍රියාත්මක කරන්නේ. යම් අපේක්ෂකෙක් මිය ගියා නම් ඔහු වෙනුවෙන් කෙනෙක් ආදේශ කිරීමේ හැකියාවක් තියෙනවා. පිල්මාරු කිරීම සහ වෙනත් කාරණා පිළිබඳව නීතිමය සීමාව තුළ පමණයි අපිට කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ කියලා සමන් ශ්‍රී රත්නායක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අදහස් දක්වමින් සඳහන් කළා. ඒ අනුව බලනකොට පළාත් පාලන මැතිවරණය නුදුරේ පැවැත්වේවි. හැබැයි ඊට අලුතින් නාම යෝජනා නොකැඳවා තියෙන බාරදුන්නු නාම යෝජනා අනුව පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම කෙරෙහි තමයි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වෙලා තිබෙන්නේ දැනට මේ පැහැදිලි වන තත්වයන් හමුවේ.
හොඳයිහෙමනම් මේත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලංකේ දේශපාලන පුවත් සමාලෝචනයෙන් සමුගන්නවා. හෙට දවසේදී අපි මෞබුමින් ප්‍රතිශංගෙන් තමයි හමුවෙන්නේ. එහෙමනම් මනෝජ් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වුණාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයබෝන්.
බොහොම ස්තුතියි නේ බුණා.